දැන් අනිත්‍යානුපස්සනාව තියෙනවනේ. ඒක වගේම මේ හරිම වැදගත් දෙයක් තමයි දුක්ඛානුපස්සනාව. දැන් අර එකපාරක් සත්‍යක ඇවිල්ලා අහනෝනේ බුදුරජාන් වහන්සේගෙන් ඔබ වහන්සේ මොනවද ශ්‍රාවකයන්ට වැඩියෙන් අනුශාසනා කරන්න කියලා. මොන වගේ මේ උපදේශනයක්ද ඔවුන් කෙරේ බහුලව පවත්වන්නේ කියලා.
අසජීසන්නතේ.
ඔව් අහලා පස්සේ බුදුරජාන් වහන්සේගෙන් උත්හනවනේ. එතකොට කියන්නේ මේ පංචස්කන්ධය අනිත්‍යයි අනාත්මයි කියලා මං දේශනා කරනවා කියලා. ඒකේ හැබැයි වෙන දේ ගොඩාක් තැන්වල ත්‍රිපිටකේ එනවනේ බුදුරන් වහන්සේගේ ත්‍රිපිටකයට වඩා අටුවා වෙන්නේ සාමුක්ඛංශික දේශනාව කියලා. සියල්ලටම වඩා උතුම් කොට දැක්වූ දේශනාව කියලා එන්නේ චතුරාර්ය සත්‍ය. ඉතින් ඒකත් නිතරම මේ ශ්‍රාවකයන්ට කියන එකක්. අර සමහර මිනිස්සුන්ට මේ එයාගේ ඉන්න එයා ලෝකේ ඉන්න මට්ටම අනුව ගොඩාක් සැපේ ඉන්න කෙනෙක් නම් එයාට ඒක ගෝචර වෙන්නේ නැතිකොට සමහරලාට එයාට අනිත්‍ය පැත්තෙන් ධර්මයේ දේශනා කරනවා. උනාට මට ළඟදී හිතුණා මේ දුක කියන එක මහ පුදුම වැදගත්කමක් තියෙන කියලා. දැන් අපි කියනවනේ ජාතිය දුකයි, ජරාව දුකයි, මරණය දුකයි, ඔහොම ලෙඩවීම දුකයි, අප්‍රියයන් හැක්වීම දුකයි කියලා. ඒක අපි දැන් කොටස් වලට වෙන්වෙන් කළා. සමහරලාට හිතනවා මේ සමස්ත අදහස ගන්න පුළුවන් නම් හරි වටිනවා. ඒ කියන්නේ දැන් මේ බුදුරන් වහන්සේ කියන්නේ ওই සූත්‍රයක් ගානේ අන්තිමට බැලුවාම අපේ ඉදිරි ජීවිතය දුකයි කියලානේ. දැන් අපේ ඉදිරි ජීවිතය අනිත්‍යයි කියලා තේරෙනවානේ. නමුත් ඒ මට්ටමට දුකයි කියලා වැටහීම අපිට අඩුයි. සමාජයක පුද්ගලයන් වෙනස් වෙන්න පුළුවන්. දැන් මම අපි නම් පැවිදි වුණේ ඒ කාලේ මේ බුද්ධ ආගම කියන්නේ හරි වටින දෙයක්, කාලාතුරකින් අපිට මුණ ගැහුණු දෙයක්, ලකෝ ඥානයක් තියෙන උත්මේ කියලා තියෙනවා කාරණා වගේ. ඉතින් මේවා යම් තරමකට හරි අපි අවබෝධ කරගන්න ඕනේ දුර්ලභ දෙයක් කියන අදහසින්නේ. සමහර අය පැවිදි වෙනවා ජීවිතය ගැන ඇත්තටම කලකිරිලා. ඒගොල්ලන්ට දුකයි කියලා හිතිලම් පැවිදි වෙන කට්ටියක් ඉන්නවා. දැන් මම එහෙම නෙමෙයි. එහෙම අපි කලකිරිලා පැවිදිලා ධර්මයේ කරගෙන යනකොට නමුත් අන්තිමට මේ මොකටද මේ ඔක්කොම කරන්නේ කියලා ප්‍රශ්නයක් එනවනේ. එතකොට සරලම කාරණේ තමයි ඔය කෙලෙස් කපන හොඳම ආයුධයක් හැටියට පේන එකක් තමයි මේ දුක ගැන තියෙන අවබෝධය. දැන් අපි මේ පැවිදි වෙලා හරි කවුරු හරි ධර්මයේ gedara ඉඳන් හරි ප්‍රගුණ කරනවා නම් මේ කරන්නේ මේ දුක සම්බන්ධ කාරණයක් නිසා. එතකොට මේ ලෝකේ බුදුරන් වහන්සේ මේ හැම තේ දේශනාවක් ගන්න එක්ක අනිත් එහෙම නැත්තම් කියන දේ තමයි දුක. ඒ කියන්නේ මේ සරලව ගත්තොත් තමන්ගේ ඉදිරි ජීවිතයේ දුක් සහගතයි. නිකම් මතක් කරගන්නකො ලෙඩක් හැදිලා, උණ ඇදිලා, එහෙම නැත්තම් ගොඩාක් ප්‍රශ්න මැද්දේ ඉහිිටපු අවස්ථාවක්. අන්න ඒ වගේ වින්ද ඒ අපහසුතාවයේ ඒ දුක වගේ ඉදිරි ජීවිතයේ දුකයි කියන එක.
එතැහෙත්
අනාගතයේ දුක එනවා කියන්නේ. ඉදිරි ජීවිතේ පුරාවට තියෙන දුකයි කියන අදහස ගන්න ඕනේ. එතකොට ඒක අපිට හොඳට නමුත් අපිට හොඳට අවබෝධ නොවෙන්න පුළුවන්. දුකයිම කියලා නොතේරෙන්න පුළුවන්. හැබැයි අපිට පුළුවන් දුකයි කියලා විශ්වාස කරන්න. දැන් අපි අනිත්‍යයි කියලා විශ්වාස කරන්නේ. ඒ දුකයි කියලා විශ්වාස කරනවට කියනවා ඒ දුකයි කියලා දුක්ඛානු පසනාවේ ඒ වගේ ආකාර දෙකකින් පුළුවන් අවබෝධ වෙනුත් පුළුවන් දුකයි කියලා විශ්වාස කරන්නත් පුළුවන්. ඒකට කියනවා අදිමුච්ඡති කියලා වාක්‍යයක් යදනවා. අර සද්ධානුසාරී පුද්ගලයා ගැන අර්ථ දක්වද්දී ඒක යදනවා මේ එයා මේ ශ්‍රද්ධාවෙන් පිළිගන්නවා කියලා මේ සංස්කාරය දුකයි කියලා. එතකොට ඉදිරි ජීවන පැවැත්ම තමන් වශයෙන් ගත්තොත් ඒක දුකයි. ඒ කියන්නේ මහා අනතුරක් ඉදිරියේ තියෙනවා කියන එක. නැවත නැවත දැන් අපි ගත්තොත් කන්න ඕනි, බොන්න ඕනි, ලෙඩ වලින් බේරිලා ඉන්න ඕනි. එතකොට කය අපි මේ ඉරියව් පවත්වන්න ඕනි. මේ දැනට තියෙන අපේ තත්ත්වය පවත්ව ගන්නත් ඉරියව් පවත්වන්න ඕනි, ආහාර පාන ඕනි. මේ නැවත නැවත මේක වැටෙනවා, නැවත නැවත උස්සලා ගන්න ඕනි ජීවිතේ. කායික පැත්තත් එහෙමයි, මානසික පැත්තත් එහෙමයි. අපි දැන් කුසලයේ වඩන්න ඕනි, ආයි වඩන්නේ නැතුව හිටියොත් ආයි වැටෙනවා සිත. ඒ ආයි සිත පරණ පුරුදු වලට යනවා. එතකොට මේ පැත්තෙන් ගත්තත් මේක නැවත නැවත සකස් කරන්න ඕනි. කය ගත්තත් එහෙමයි. කය පොඩ්ඩක් ඒ පිරිසිදු කරන්න ඕනි, ජරා වෙනවා, ආයි ආයි පිරිසිදු කර කර ඒ යම් මට්ටමකට ගේන්න ඕනි. ඒ කොහොම කරත් මේ ටිකෙන් ටික ටිකෙන් ටික ජරා ජීර්ණ වයසට යන ස්වභාවයකට එනවනේ.
ඔව්.
ඉතින් මේ මනුස්ස භවය දිව්‍ය භවය හොඳයි. ඒ වුණාට මේ මනුස්ස භවය ගොඩක් හොඳ මට්ටමක්නේ. ඊට වඩා අනිත් ජීවිතවල පුදුම දුකක්නේ තියෙන්නේ. පෙරේතයෝ, සත්තු, ඒ කූඹි, කුරා කූඹි, ගෙම්බෝ, ඒ අපිට පේන සර්පය ඔක්කෝම මේ හැමතිස්සෙම බඩගිනි අවිනිශ්චිත භාවයක බයකනේ ඉන්නේ. දැන් අර ඒක හැබැයි අපි අර බාහිරට හිත යොදවලා නෙවෙයි කියන්නේ. එහෙම නැතුව අපි විශ්වාස කරන්න ඕනේ. දැන් Tamanට අර උණක් හැදිලා හිටිය වගේ අවස්ථාවක් ගැන මතක් කරගෙන, දෙඩි අපහස්තාවයක් ගැන මතක් කරගෙන, ඒ වගේ ඉදිරි ජීවිතයම දුකයි කියලා.
දුක් වෙන්න පුළුවන් කියලා.
නෑ නෑ. දුකයි. එන්න පුළුවන් කිව්වොත් පොඩි තියනවා විචිකිච්ඡාව. එහෙම ගන්න නැතුව මේක අනාගතේ අපිට තේරෙන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. නමුත් බුදුරන් වහන්සේ නැවත නැවත කියන්නේ ඒක. මේක දුකයි ඉදිරියේ ඔබලගේ. දැන් අපිට අපි සමාහයට ඕක අතීතයට මෙනෙහි කරනවා ගොඩක් වෙලාවට. ඒ කියන්නේ අතීතේ අපි අපායේ ඉන්නේ නැති, අපිට ලෙඩ හැදිලා හිටියා. මේ නමුත් අනාගතය ගැන අපිට අවිනිශ්චිතයි. එතකොට මේ එහෙම නැත්නම් අපි බාහිර පුද්ගලයන්ට ඒ දුක මෙනෙහි කරනවා. බාහිර සත්වයන් දුක් විඳිනවා එහෙම කියලා. නමුත් මේ දැන් ওই දේශනා බැලුවාම දැන් බුදුරන් වහන්සේ Tamanට එල්ල කළ නොකිව්වට කියන්නේ මොකද්ද? ජාතිය දුකයි කියනවා. ජරාව දුකයි කියනවා. මේ ව්‍යාධිය අප්‍රියන් එක්කීම, ප්‍රියන්ගෙන් වෙන්නීම දුකයි, මරණය, වයසට යෑම දුකයි කියනවා. එතකොට දැන් බුදුරන් වහන්සේක පුද්ගලත්වයක් නැතුවනේ කියන්නේ. ඔබගේ අරයාගේ මෙයාට දුකයි, ජීවිතයේ දුකයි කියලා එහෙම කියන්නේ නැහැ. නිකන් ඒ ධර්මතාවයෙන් කියනවනේ දුකයි කියලා. ඒක ඒ වුණාට අපි ගල්ප ගන්න ඕනේ මේ අපේ ජීවිතය ගැන තමයි කියන්නේ. මේ අරයාගේ මෙයාගේ අර ගොල්ලු ගත කරන ජීවිතයේ දුකයි, එහෙම නැත්නම් අපේ අතීතයේ දුකයි. ඒක නෙමෙයි මම කියන්නේ. ඒ කියන්නේ ඒකත් ඇතුළත්. නමුත් ප්‍රධාන කාරණේ මේ තමන්ගේ අනාගතය. අනාගතය ඉදිරියට එන්න තියෙන ටික දුකයි කියලා අපි ඒක මේ හිත ඇතුළාන්තයෙන් පිළිගන්න ඕනේ.
අනාගතයක් තියෙනවා කියලා කියන්නේ දුකක් තියෙනවා කියන්නේ.
ඔව්, අන්න හරි. අනාගතයම කට ගන්නවා නම් ඒක අනිත්‍යයි කියලා මෙනෙහි කරනවානේ. අතීතයම කටගෙන නැතුව නම් අපිට හොඳටම පැහැදිලිව දැන් නැති වෙලා කියලා. එතකොට වර්තමානයේ තියෙන දේත් නැති වෙනවා. ඊට පස්සේ අපි අනාගතයේත් හට ගන්න තියෙන මොකක් හරි අවස්ථාවක් අනිත්‍ය කියලා මෙනෙහි කරනවා වගේ අනාගතයේ ඉදිරියට අපේ ජීවිතේ දුකමයි. අපිට සමාහලට ඒක නිකන් හරියට හිතෙන්නේ නැත්නම් අපි හිතා ගන්නවා බුදුරජාණන්සේ එහෙම කිව්වා. හරි? එහෙම කිව්වා අපි ඒක විශ්වාස කරන්න ඕනේ කියලා. සද්ධාය අදිමුච්චති කියලා ඒ වචනේ යොදලාම තියෙනවා. ඒ තුලම කෙලෙස් ගොඩාක් කැපෙනවා. ඉතින් මේ දුකයි කියලා එහෙම හිතෙනවා නම් ඇත්තටම අපිට හොඳටම හිතෙනවා කියලා හිතන්න. දුකම නම් අන්න එදාට අපිට මොකක්ද ඕනි වෙන්නේ?
දුකින් විතරයි.
අන්න දුකෙන් නිදහස් වෙන්න මේ දුකෙන් එහෙනම් දුකේ මිදීමක් කොතනද තියෙන්නේ කියලා ඕනි වෙනවනේ.
දුක නැති කොතනද කියලා.
අන්න හරි. එහෙනම් මෙතන මේකට විසඳුමක් තියෙනවද කියලා. හරි. එතකොට විසඳුම ගැන ඊට පොඩ්ඩකට ආ ඉස්සෙල්ල පස්සට ආවොත් මේක අපි දැනට අපිට තේරෙන්නේ සැපක් තියෙනවා, දුකක් තියෙනවානේ.
ඔව්.
හරි.
ආස්වාදයකුත් තියෙනවා, අදිනවකුත්
තියෙනවා. ඔව්. ඒ වගේ අනාගතය ගැන මම කියන්නේ විශේෂයෙන්ම වර්තමානයේ නම් මොකද බැලෙසි මේ අනාගතයේ අපිට හිතෙන්නේ මේව මේව කළොත් මගේ ජීවිතේ හොඳයි මෙහෙම මෙහෙම වුණොත් මගේ ජීවිතේ නරක වෙන්න පුළුවන් කියලා හොඳ දේවල් වෙන්න පුළුවන් හොඳ දේත් තියෙනවා නරක දේත් තියෙනවා අපි මේ නරක දේෙන් බේරෙන්නයි හොඳ දේට ලං වෙන්නයි උත්සාහ කරනවානේ ගීයක් නම් එයා හිතනවා මේ අවිවාහකන විවාහ වුණොත් එයාගේ ජීවිතේ හොඳයි එතකොට එයාට වාහනයක් නැත්තම් වාහනේ ගත්තාම හොඳයි මේ වගේ ජොබ් එකකට ගියොත් හොඳයි ඊට පස්සේ එයා හිතනවා මම මේ මං මට ලෙඩක් තියෙනවා නම් ඒ ලෙඩෙන් මං බේරිලා ඉන්න ඕනි තව ලෙඩේ හොඳ කරගන්න ඕනි එතකොට මට හොඳයි ඊට පස්සේ ඔහොම හිතනවනේ එයා නරකයි කියලා දන්න දේවල් ටිකක් අනිවාර්යෙන් තියෙනවා ඒව නිතර එයා ඒව ගැන බයින් ඉන්නේ ඒවෙන් බේරෙන්න උත්සාහයක් යෙදෙනවා එතකොට ඒ මට්ටම නැතුව අපි හදවතින්ම පිළිගන්න ඕනි අපිට නොතේරුණාට ඒ හොඳයි කියලා හිතෙන හැම දෙයක්ම නැවත සකස් කරන්න වෙනවා පවත්වන්න වෙනවා ඒක තියා ආරක්ෂා කරගන්න වෙනවා මේ ඒ කොච්චර කළත් ඒක නැති වෙනවා ඊට පස්සේ අපේ ඥාතීන් ගත්තොත් අපි හඳුනන අය ඔක්කොම නැති වෙලා යනවා මේ අනිත්‍ය පැත්තෙන් බැලුවත් දුකම තමයි දුක නිසාම දුකයි අනාගතේ හටගන්න තියෙනවානේ මහා වයස්ගත ශරීරය ඒක දුක නිසාම දුකයි ඉතින් මේක නොපිළිගන්න තාක් තමයි අපිට ගොඩාක් ඔය සිතේ ඉන්නේ මේ විමසන ගතිය අනවශ්‍ය ලෙස සිත විමසනවා දැන් හිතන්නකෝ අපිට කවුරු හරි අපහාසයක් කළා කියලා දැන් අපි කල්පනා කරනවා මේ ඇයි මට මේ මිනිහා බැන්නේ මේ මිනිහා මේ බෑන් එක අසාධාරණයි. මොකද්ද මේකට හේතුව? එක්ක ඒ මිනිහාගේ තියෙන අගුණ කල්පනා කරනවා. එක්ක මට මේක නොකර ඉන්න තිබ්බා. මට මේක මං ඒ වෙලාවේ ආ මුණ නොගැසී ඉන්න තිබ්බා. හරි? මගේ පැත්තෙන් එක්ක මට මොකක් කර මේක කරලා බේර ගන්න තිබ්බද කියලා ගොඩාක් ඔය එක එකව අපි කල්පනා කරන්නේ එක දෙයක් අපි පිළි නොගන්න හින්දා. මොකද්ද? දුක. අපි එහෙම හිතන්නේ නැතුව සරලව ඒක පිළිගත්තනම්
එහෙම හිතන එකම දුකයි කියලා අපිට තේරෙනවා.
හිතන එක නෙමෙයි. ඒ අපි විඳින දැන් අපිට කවුරු හරි බැනලා ආපු අපහසුයක් තියෙනවානේ වේදනාවක්. ඒ වේදනාව අපි පිළිගන්නවා දුකයි. මේක තමයි දුක. බුදුරජාණන්සේ කිව්වානේ අප්‍රියන්හා එක්වීම දුකයි කියලා. එතකොට අර ඒකට මේ ගොඩක් විමසන ගතිය.
ඒකම ආයෙ නැවත නැවත හිතනවා.
හිතන ගතිය ඔක්කොම නැති වෙනවා. අපි පිළිගත්තානේ. හරි මේක තමයි ජීවත් වෙනවා නම් වරින් වර අපිට නින්දා ප්‍රශංසා අටලෝ දහමට මුහුණ දෙන්න වෙනවා. අප්‍රියන්හා එක් වෙන්න වෙනවා. බුදුරන් වහන්සේ කියපු දුක මේක තමයි කියලා අපි පිළිගන්නවා. ඔව්. ඒතකොට අර ඔක්කොම විතර්ක ටික නැති වෙනවා. ඊට පස්සේ බලන්න අනික් කෙලස් ගත්තත් දැන් අපේ මමත්වේ තියෙන්නේ කාරණා දෙකක් මත. මම කියන හැඟීම මේ මම ඉන්නවා මම හිතනවා මම කරනවා මමයි පාලනය කරන්නේ කියන එක තියෙන කාරණා දෙකක් මත ප්‍රධාන වශයෙන් එකක් තමයි අනිත්‍යතාවය ගැන නොදන්නාකම අනිත් එක දුක ගැන නොදන්නාකම මත හරි ওই දෙක තමයි පදනම එතකොට අපි දුකයි අනාගතය කියලා පිළිගත්ත ගමන් ඒ මොහොතේ මමත්වෙන් ලොක කොටහක් අඩු වෙනවා අනාගතේ මම ඉන්නවා මම මේ දේ කර කර ඉන්නවා කියන ඒ ගොඩාක් සිතුවිලි අඩු වෙනවා ඒසොට එක සිතිය සමාධියට උපකාරයි. හැබැයි දැන් අපි දුකයි කියලා පිළිගන්න අතරේ අපේ අනිත්‍ය සංඥාවත් හොඳට තියෙන්න ඕනේ. නැත්නම් සමහර කෙනෙක් මගේ ජීවිතයේ දුකයි කියලා තේරුම් ගන්න පුළුවන්. මමත්වයක් එක්ක එහෙම නැතුව මමත්වයක් නැති තැන. මමත්වයක් නැති තැන තමයි හොඳටම දුක තේරෙන්නේ. සමහර කෙනෙක් හිතන්න පුළුවන් මමත්වයක් තියෙනකොටනේ මමනේ දුක් විඳින්නේ කියලා. නමුත් මමත්වයක් තියෙන තාක්කල් මම ඉන්නවා කියන හැඟීමක් තියෙන තාක්කල් එයාට පුළුවන් එයාට හිතෙනවා මේ දුකෙන් බේරගන්න කෙනෙක් ඉන්නවා කියලා. එහෙනම් ඒ කියන්නේ දැන් අපිට ප්‍රශ්න තියෙනවා තමයි. හැබැයි ඒව ගැන කල්පනා කරලා තීරණ අරගෙන මේ හොඳ නොහොඳ බේරගෙන ඒකෙන් බේරන මේ මම ඉන්නවා මම මෙතන ඉන්නවා මට කල්පනා කළා මට කොහෙට හරි ගිහිල්ලා මට හිතල මතල මේකෙන් බේරෙන්න්න පුළුවන්. හිතන්ට මමත්වේ නැති වුණා කියලා එහෙම කෙනෙක් පෙවුණි නෑ කියලා නාමරූප විතරක් පෙවුණයි කියලා. හරි පුද්ගලයෙක් එහෙම නිත්‍ය වශයෙන් පේන්නේ නෑ, නාමරූප විතරයි පේන්නේ. අන්න එතකොට යාට තේරෙනවා දුකක් ආවා. දැන් යම් කිසි කායික වේදනාවක් ආවා කියමු. ඒකෙන් බේරන්න කෙනෙක් නෑ. ඉස්සෙල්ලා නම් මම හිටියා. දැන් එයා නෑ. නාමරූප විතරනේ. හරි. ඒතර බේරන්න නැත්තම් ඒක දුකම තමයි. මමත්වේ නැති තැනක තමයි හොඳටම දුක වැටෙන්නේ. එතකොට දැන් තමාලා කෙනෙක් ඉඳලා බලන්න, මට බැරි වුණත් මගේ තාත්තා මාව බේරයි. මට මෙයා පිහිට වෙන. දැන් පොඩි ළමයට තාත්තා පිලිසරණයිනේ. තාත්තා ගැන හිතනකොට එයාට සුරක්ෂිත භාවයක් දැනෙනවා. ඒකට අපි කියන්නේ සරණයි කියලා. දැන් බෞද්ධයෙකුට නම් මහාන වෙලා නම් එයාට බුදුරජාණන් වහන්සේගේ පිහිටයි කියලා දැනෙනවා. හරි. මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් එයා නමෝ තස්ස භගවතෝ කියලා බය නැති කරගන්නවා. නමුත් ඇත්තටම බැලුවාම අන්තිමට මේ සංස්කාරයන්ගේ පිහිටක් නැහැනේ කොතනක පිහිටන්නේ.
ඔව් ඒක නිසා නේද අර කියන්නේ අර එක තැනක උගන්වන ගුරුවරයා කියන්නේ උණ ගහක් හිටවලා මගේ කරට නැගලා උණු ගහට ගොඩ වෙලා කරලා විස්කම් පෙන්වන්නද මම නුඹට පිහිට පිළිසරණ වෙනවා නුඹ මට පිහිට පිළිසරණ වෙන්න කියලා.
හා
ඊට පස්සේ ගෝලයා කියනවා නෑ මම මට පිහිට පිළිසරණ වෙන්න ගුරුවරයාට ගුරුවරයාව පිහිට පිළිසරණ කරගන්න කියලා. දීපා විහරත පිටකේ
අත්ත දීපා තමන්ම පිහිට කරගන්න කියලා. ඔව් දැන් ඇත්තට එහෙම බැලු ඒක හරි. ඒ කියන්නේ අපිට මේ බාහිර පුද්ගලයෙක් පිහිට වෙනවා කියලා දෙයක්වත් නැහැ. මොකද එතනත් අනාත්ම ස්වභාවයක් නේ තියෙන්නේ. තමන්ම තමන්ට පිහිට වෙනවා කියලාත් නැහැ. මේකත් දුකක් නේ. හරි මේකත් අනිත්‍ය දෙයක් හැමතිස්සෙම ජීවිතය කියලා කියන්නේ. ඒතකොට මමත්වයක් අපි අනිත්‍ය හොඳට මෙනෙහි කළා අපිට මමත්වයේ අඩු වෙන තරමට තමයි අපිට දුක තේරෙන්නේ. අර බුදුරන් වහන්සේ අහන්නේ ගොඩාක් සූත්‍රවල තියෙන්නේ මහණෙනි මේ පංචස්කන්ධය ගැන කියලා මේ රූපය අනිත්‍යද නිට්ටද අනිත්‍යද හනු වේදනාව නිට්ටද අනිත්‍යද හනු. ඒතර සෑම විටම ස්වාමීන් වහන්සේලා කියනවා අනිත්‍යයි අනිත්‍යයි ස්වාමීන් කියලා. ඒ ඔක්කොම කියලා අහනවා යමක් අනිත්‍ය නම් දුකද සැපද කියලා අහනවා. එතකොට බුදුන් වහන්සේලා කියනවා අනිත්‍යම මේ දුකමයි කියලා. එතකොට යමක් අනිත්‍ය නම් දුක නම් ඒ මම මගේ ආත්මය ලෙස ගන්න පුළුවන්ද? කල්ලන්නුතේ සමුනුපස්සිතු අත්තාමේති කියලා අහන්නේ. ඒ ඔබට මගේ ආත්මය ලෙස ගන්න පුළුවන්ද කියලා අහන්නේ. එහෙම සූත්‍ර එකක් නෙමෙයිනේ. 30 40ක් තියෙනවානේ. ඒතකොට ඒ හැම තැනම පෙන්නන්නේ මේ අනිත්‍යතාවයයි දුකයි එකට යනවා. යමෙක් අනිත්‍ය දකිනවා නම් අනිත්‍ය පූර්ණ ලෙස දකිනවා නම් එයා දුක දකිනවා. එතකොට දැන් අපේ ජීවිතය අනිත්‍ය ලෙස අපි හොඳට දකිනවා නම් මමත්වේ අනිවාර්යෙන් අඩු වෙනවානේ. මම කියන එක පිළිහිදලා තියෙන එකක් අනිත්‍ය කියන පදනම මත. මම ඉන්නවා, මම කරනවා, මම යනවා. අනිත් එක සැප. ඒතර මේක බේරන්න කෙනෙක් නෑ. දුකම තමයි කියන මට්ටමේදී මේ අනිවාර්යෙන් මමත්වේ එන්න අඩු වෙනවා. ඒතර මමත්වේ අඩු වෙනකොට මේ කියන්නේ දුක විඳිනවා නෙමෙයි. නමුත් දුකයි කියලා එන්න අවබෝධ වැඩි වෙනවා. ඒතර එතනට එනකන් අපිට කරන්න පුළුවන් දෙයක් තමයි මම මේ විශේෂයෙන් මුලින් මතක් කරේ දුකයි පිළිගන්න ඕනි අපි. මේ කියන්නේ අපිට බුදුරන් වහන්සේ විශ්වාස නම් අපිට ලේසියෙන්ම මාර්ගය යන්න පුළුවන් දෙයක් තමයි ඒ ශ්‍රද්ධාව ඔස්සේ පිළිගන්න. අනිවාර්යෙන්ම මගේ ඉදිරි ජීවිතයේ දුකයි මේ මොනව සිද්ධ වුණත් අනාගතයේ දුකම තමයි ලැබෙන්න තියෙන්නේ. ඒක පිළිගත්ත ගාමම ඊට පස්සේ කියනවා මේ දැන් අනිත්‍ය පිළිගන්නකොට අස්මිමානෙ අඩු වෙනවා කියලා. දුක පිළිගන්නකොට කෙලින්ම ඒක සමාධියට හිත කර ධර්මයක් බවට පත් වෙනවා කියලා තියෙනවා. අප්පනීහිත සමාධි කියලා කියන්නේ ඒ සිත කොහෙටවත් නැඹුරු වෙන්නේ නැතුව සිත මේ දැන් අනාගතයට දුවන්නේ නැහැ, යන්න දෙයක් නැහැ, වැඩක් නැහැ. ඒව අනාගතයේ දුකයි. හරි. අතීත කොහොමත් නැහැනේ. සිත මෙතන නවත්ත ගන්න පුළුවන්. හරි. එතකොට ඔන්න ඔහොම මේ බුදුරණන් වහන්සේ ඔහොම තව සූත්‍රවල කියනවා මේ ඇස දුකයි කියනවනේ. කය දුකයි. එතකොට සිත දුකයි, ස්පර්ශය දුකයි. එතකොට මේ දකින්න හැම දෙයක්ම දුකයි කියන අදහස අපිට එතන තියෙනවා. දකින්න පුළුවන්. ඒ කියන්නේ දෘෂ්ටියක් වශයෙන් ගන්න පුළුවන්. ඔය ඥානම් පස්සම් කියලා වචන දෙකක් තියෙනවනේ පාලියේ. දැනගන්නවා කියන්නේ ඒක අර්ථයක්. ඒක විඥානය. ඒ අර්ථය. පස්සම් කියන්නේ දකින්න. හරි ඒකේ පස්සන් කියන එකේ තියෙන අදහසක් දැන් ඔය සම්මා දිට්ඨිය කියන්නේ සම්‍යක් දර්ශනය කියන්නේ දකින්නවා කියන එකනේ විඥානය කියන්නේ දැනෙනවා කියන එක හරි දකින්නවා කියන එකේ වෙනසන්තර ගන්න හොඳ කාරණයක් තමයි මේ අපි ඒ යම් දෙයක් අපි සනිටුහන් කරන ගතියක් තියෙනවා මේක දුකයි කියලා දැන් මේක දුකයි කියලා අපිට දැනෙන්න පුළුවන් ඒක විඥානය දැනෙන ආකාරය අපි මේක දුකයි කියලා සිතෙන් පොඩි මාක් එකක් දාන්න පුළුවන් සනිටුහන් කරන්න පුළුවන් මේ පිහිටවන්න පුළුවන් ඒකේ තියෙනවා ටිකක් තදට බැස ගන්න ගතියක් දැන් මිත්‍යා දෘෂ්ටියේ තේ ගතියම අනිත් පැත්තට තියෙනවා මිත්‍යා දෘෂ්ටියේදී මේක මගේ ආත්මය කියලා තදට රිංග ගන්නවා සම්මා දිට්ඨියේ තියෙන්නේ මේක දුකයි කියලා තදට මේ බැස ගන්නවා ඒකයි ඒක බලවත් විඥාණයට වඩා බලවත් විඥාණය නිකන් දැනගන්නවා වගේ හරි එතකොට මේ ඔය දැන් සිතේ අපිට ඔය අපි දැන් මනසේ සිතේ සිටිවිලි චෛතසික අල්ලනකොට දිට්ඨිය මොකද්ද කියලා තෝරගන්න ඔය ලේසි විදියක් කිව්වේ මේ සම්මා දිට්ඨියටත් එහෙමයි දැන් අර බුදුරණන් වහන්සේ කියන්නේ මේක දුකක් ලෙස දකින්න රෝගයක් ලෙස දකින්න gaduwak ලෙස දකින්න උලක් ලෙස දකින්න කියලා. දැන් උලක් ලෙස අපි යමක් දැනගන්නේ. හැබැයි උලක් ලෙස අපිට එහෙම මේ සිත පිහිටවන්න පුළුවන් යම් ධර්මයක් මේක රෝගයක් කියලා. අන්න ඒකයි දැකීමේ මේ 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 විඥානයේ වෙනස. දිට්ඨියේ විඥානයේ වෙනස. එතකොට සම්මා දිට්ඨිය හොඳම එක තමයි දුකයි කියලා සිත හොඳට පිහිටවලා. අනිවාර්යයෙන්ම අතීතේ අනාගතේ ඔක්කොම දුකයි. අභ්‍යන්තර බාහිර ඔක්කොම දුකම තමයි. හරි? ඒක නිතර නිතර අපි සිහි කරන්න ඕනේ. ඒකට එතකොට ඒක දුක්ඛානුපස්සන. අනිච්චානුපස්සන ලෝකේ අනිත්ත ගැන අපි සිහි කරනවා වගේ අපේ කායික මානසික දේවල් වල නිතර නිතර මේ අනාගතේ දුකම තමයි මේ දුකම තමයි එළඹෙන්න තියෙන්නේ දුකම තමයි.
ඉස්සරට ලැබෙන්නේ
දුකමයි. දුකම තමයි. මේ අනිත් අයගේ නෙමෙයි, තමන්ගේ. හරිද? අනේ ඒක සිතේ හොඳට පිහිටවගෙන මේ නැවත නැවත මෙනෙහි කරන්න ඕන. එතකොට මේ බොහෝ කෙලෙස් කපන ප්‍රතිපදාවක්. දැන් හිතන්න අර මම ඉස්සෙල්ල කිව්වේ දැන් ඕකෙන් එකපාරටම වදින කෙලෙස් ටිකක් තියෙනවා. ඒකත් තමයි මමත්වයට පහරක්
වදිනවා.
හරි. ඊට පස්සේ දුකයි කියලා පිළිගන්නකොටම තරහ අඩු වෙනවා. දැන් අපිට වෛර තරහ එන්නේ කාගෙත් එක්ක ගැටිලා ඒ පුද්ගලයා ගැන අරමුණු වෙලා එයාත් එක්ක යම් අත්දැකීමක් ලැබනකොට අපිට අමහිරි වේදනාවක් එනවනේ. අන්න ඒ අමහිරි වේදනාව තුළ තමයි එයා කෙරෙහි අපිට වෛරයක් තරහක් එන්නේ. හරි? ඉතින් අපි අමහිරි වේදනාව නෑ මේක ඒ පුද්ගලත්වයට දාන්න නැතුව මෙයා මෙහෙම කරපු නිසා මට අලාභයක් වුණා, දුකක් ලැබුණා, මට මානසික පීඩාවක් ලැබුණා කියලා හිතන්නේ නැතුව ඒක අපි දුකයි කියලා පිළිගත්තා. මේක තමයි දුක කියලා එතනම වෛරයේ තරහ අඩු වෙනවා. හරි? අඩු වෙන බව හොඳට තමන් ඒකත් අපි මේ නුවණින් දැකදක අපි සිත ඉදිරියට ගෙනියනවා. ඊට පස්සේ බලන්න අපි සැක කරන ඒවත් ගොඩ මේක මොකක්ද අරක මොකක්ද කියලා හිතෙන්නේ අපි මේ දුක කියලා පිළිගන්නේ හිතා මේ එහෙම නැත්නම් අපි ගොඩක් විතර්ක කරන්නේ මේක මොකක් නිසාදුන් දැන් අපිට යම් ප්‍රශ්නයක් වුණාම අපි හිතනවා මේක කර්ම විපාකයක්ද අමනුෂ්‍යයෙක්ද මේක කරන්නේ කවුරු හරි අපිට මොකක් හරි හුණියමක් කළාද හරි ඒ ප්‍රශ්නේ ආවනේ අර බුද්ධ කාලේ මතකද ඒක ආයේ මතකද අර එක පරිබ්‍රාජකයෙක් එහෙම අහනවා සමහර අය අහනවා බුදුරජාණන් වහන්සේ මේ දුක අනික් මේ තමන් විසින් කරන ලද්දක්ද නෑ එහෙම කියන්නේ නැහැ කියලා මේ බාහිර කෙනෙක් කරපු එකක්ද එහෙම කියන්නේත් නැහැ කියලා දෙදෙනාම කරපු එකක්ද කියලා අහනවා සමසම එහෙමත් නැහැ කියනවා එහෙමනම් ඉබේ හටගත්තද කියලා එහෙමත් නැහැ කියනවා එතන හරි ධර්ම න්‍යායක් තියෙනවා දැන් තමන් විසින් කරලා දෙයක්ද කියලා ගන්නෙ තමන් මේ මම ඉන්නවා මම තමයි මේ ජීවිතය පාලනය කරන්නේ මමයි හිතලා මතලා තීරණ අරගෙන කරන්නේ කියන දෙඩි අදහසක ඉන්නවනම් එතකොට තමන්ගේ ජීවිතයේ මොකක් හරි ප්‍රශ්නයක් වුණාම ඒ පුද්ගලයාට හිතෙන්නේ මට මේක හරියට එදා මං කළේ නැහැ මගේ අත්තරද්ද නිසා එහෙම නැත්නම් මගේ අතපසු වීම නිසා මේ දුක ඇති වුණා. ඒතකොට තමන් විසින් කරපු දුක. එහෙම නැත්නම් අනුන් විසින් කරපු දුක කියන්නේ අපි හිතමු මේ දෙවියෝ අපව මෙහෙම මේ විදිහට ලෝකෙ මැව්වා නම් ඔන්න දෙවියා විසින් ඒ දුක. එහෙම නැත්නම් තමන්ට යම්කි සමාජයෙන් අතවරයක් අපහසුයක් ඇති වුණා නම් සමාජයේ පුද්ගලයෙක්ගේ එක්ක තමන්ගේ බැඳලා ඉන්න ස්වාමිපුරුෂයා හෝ බිරිඳගේ අන්න එයා දුක් විඳිනවා නම් එයාට හිතෙන්න බුණ මේ දුක ඔක්කොම මට තියෙන්නේ අර මිනිස්සයා නිසා. එක්ක දෙවියා යම් කිසි නොපෙනෙන මාරයෙක් නිසා, යක්ෂයෙක් නිසා. හරි, එතකොට මේකෙන් අදහස් වෙන්නේ දෙවියෝ මාරු යක්ෂයෝ නෑ කියන එක නෙමෙයි මේ කියන්නේ. ඒ ඔක්කොම අන්තිමට බැලුවම නාම රූප ධර්මතාවයක්නේ.
ඔව්.
එතකොට අපිට එක තැනකට මේ එක තැනකට වැරද්ද පටවන්න බෑ. හරි, අපිට දැන් යම් කිසි ඇහෙන් දෙයක් දැකලා දුකක් එනවනම් එතකොට අපිට දකින්න දේ දෙතරක් වැරද්ද පටවන්න බෑ. මොකද අන්තිමට ඔක්කොම හේතුඵල ටික සම්බන්ධයි. එතකොට ඇහත් මේ දුකේ කොටස් කරුවෙක් එහෙනම්. ඒ දකින්න රූපෙත් දුකේ කොටස් කරුවෙක්. ඒ ඒ ඒ හටගන්න වේදනාවම දුකයි. හරි, ඒ ඒ ස්පර්ශයම දුකේ කොටස් කරුවෙක්. මේ මෙයා ලොකුයි, මෙයා පොඩි, දුකට හේතු වුණා, එහෙම අඩු වැඩි කරන්නත් බෑ එක්තරා මට්ටමකට. එතකොට මේ අනිත් එක තමයි, දැන් අපිට පුද්ගලයේ දකින්න ගතිය තාතව අඩු වෙනවා නම් අනිත්‍ය මනසිකාරය තුළින්, ඒ අනිත්‍ය මනසිකාරය තුළින් අඩු වෙනකොට දැන් ඒතර අපිට තේරෙනවානේ මෙහෙම හිතක් හට ගන්නව නැති වෙනවා. රූපයක් මේකට සම්බන්ධ වෙලා තියෙනවා. හරි, එතකොට අර දැන් බාහිරත් ඔහොම නාම රූප තියෙනවා පරිසරය. ඒ කියන්නේ පරිසරය තියෙනවා නෙමෙයි, බාහිරත් සිතුවිලි හට ගන්නවා, ඒවට රුකුල් දෙන රූප තියෙනවා, සිතුවිලි වලට සම්බන්ධ නැති නිකන් ඔය මේ ඉන්ද්‍රිය බද්ධ නෝ රූප තියෙනවා. එහෙම තියෙනවානේ. එතකොට මේ හැමදේම අනිත්‍ය නම් මේක ක්‍රියාවලියක් වශයෙන් දිගින් දිගටම යනවා නම් මේ එක දෙයකට වැරද්ද පටවන්න බෑ. දැන් පුද්ගලයෙක් ඉන්නවා නම්, දෙවි කෙනෙක් ඉන්නවා නම්, යකෙක් කියලා නිකන් තනි ඒකකයක් ඉන්නවා නම්, අචලව එයා එක එක දේවල් කරනවා නම්, මායෙක් ඉන්නවා නම්, අපිට බලපෑම් කරන යම් අමනුෂ්‍ය බලවේගයක් ඉන්නවා නම්, අපිට හිතෙන්නේ එයා නිශ්චිතව ඉඳගෙන තමන්ට බලපෑම් කරනවා කියලානේ. ඒතර එහෙම කෙනෙක් නෑ. අපි ඒ ඒ යකා දෙවියා මායя කියන්නේ තන්තිමට නාම රූප ක්‍රියාවලියම කොටසක්. දැන් අපේ ජීවිතය නාම රූප ක්‍රියාවලියක් නෙතර. ඒතර ඒක කොටසක් කියලා අපිට වැටහෙන්න වැටහෙන්න මොකද වෙන්නේ? වැරද්ද පටවන්න කෙනෙක් නෑ. එතකොට යම් දුකක් විඳිනවා නම් ඔය ඔක්කොම නාම රූප ටික වැරද්ද කොටස් කරුවෝ. දුකේ කොටස් කරුවෝ. එතකොට මෙයා වැරදි, එක්ක මම වැරදි කියන්න බෑ. ඒකයි බුදුරණන් වහන්සේ කිව්වේ මම දුක කළා කියන්නත් බෑ. බාහිර කෙනෙක් කළා කියන්නත් බෑ. දෙදෙනාම වරින් වර මගේත් වැරද්ද, එයාත් නිසයි කියලා එහෙම කියන්නත් බෑ. නිකං හටගත්ත කියන්නත් බෑ. මොකද හේතුඵල ක්‍රියාවලිය තියෙන නිසා. හරි, එතකොට අදිච්ච සමුප්පන්නයි කියන්නත් බෑ. ඒ කියන්නේ නිකං හටගත්ත කියලා. නිකං ඉබේ නිකං සසම්භාවී ලෙස සමහර තැන්වක දුක හට ගන්නවා, සමහර මිනිහට සැප හට ගන්නවා. ඕක ඉතින් ඒ වෙලාවේ සසම්භාවී ලෙස වෙනවා කියලා ලෝකෙ තියෙන අදහස්. එහෙම ගන්නත් බෑ. ඒකට දැන් යම් කිසි මිනිහෙක් සමායට යම් දුකක් විඳිනවනේ, ඒක යාගේ අපි හිතමු කර්ම විපාකයක් සම්බන්ධව. එහෙම වෙන්න පුළුවන්. ඉතින් මං කියාගෙන ආවේ එතකොට ඒ මොකක් හරි දුක හට ගන්නකොට අර වගේ අපිට මේ සිතට සිතා ගන්න බැරි අවස්ථා එනවනේ. මේක කර්ම විපාකයක්ද, අමනුස්සෙද, ඌනියමක් කළාද කියලා මොකද්ද මට මේ තේරෙන්නේ නැහැ කියලා. ඒලාට සරලව හිතුවනම් මේක තමයි දුක. ඉස්සෙල්ලාම හිතා ගන්න ඕනේ මේක දුකයි කියලා පිළිගන්නවා. ඒකට ඒ සිතේ අපේ තියෙන ඉවසන ගතියක් දුක ගැන. දුක පිළිගන්න ගතිය, දුක ගැන මෛත්‍රී සාගතව බැල්මක් අපේ සිතේ එනවා. හැබැයි දුකයි කියලා අපි පිළිගන්නවා. අන්න ඒ තුළ අර ඔක්කොම තියෙන විචිකිච්ඡාව, සාංකාව භාගයට භාගය අතුරු වෙනවා. අන්න එහෙම ඇවිල්ලා එතකොට මේ අනිත්‍යතාවයත් එන්න ඕනි, ඒ අතර දුක්ඛානුපස්සනාවත් යන්න ඕනි. ඔහොම ඇවිල්ලා එතකොට අපිට දැන් එන්නේ තේරෙනවා දුකම තමයි. හරි, එහෙම එක්කෙනෙක් එක යමෙකුට එහෙම තේරුණොත් එයාට ඊට පස්සේ ඕනි වෙනවා එහෙනම් දුකේ
කෙරවල
දුක්ක නිරෝධය. එතකොට ඒක බලන්න ගිහිල්ලා තමයි මේ එහෙනම් මේ පටිච්ච සමුප්පාදය කියන එක අවශ්‍ය වෙන්නේ. හරි, පටිච්ච සමුප්පාදය මේ දුක හටගන්නේ කොහොමද කියන එක. ඒකට තමයි බුදුරණන් පටිච්ච සමුප්පාදය දේශනා කළේ.
දුක හටගන්න මොකද්ද හේතුව?